SBS Radio.
වසන්ත සීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වූ වනාන්තරේ සෝභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර.
ප්‍රවීණ රංග ශිල්පී විජය නන්දිසිරි මහතාගේ අවසන් කටයුතු අද ශ්‍රී ලංකාවේදී සිදුවීමට නියමිතයි. ඒ මහතාගේ දේහ මේ වෙනකොට ගල්කිස්ස කලාපුරේ ඔහුගේ නිවසේ තැන්පත් කරලා තියෙනවා. විශාල ජනකායක් ඒ වෙත ඇදමින් සිටින්නේ ඔහුට අවසාන ගෞරවය දැක්වීම සඳහා. ඉතින් අපි ඒ වෙනුවෙන් ඔබට එකතු කරන විශේෂිත වූ සමරු සටහනයි දැන් මේ ආරම්භ වන්නේ. අතරම ඒ මහතාගේ රංගන පෞරුෂය සහ ප්‍රතිභාව ශේෂ්ත්‍ර ගණනාවකට විහිදී ගියා. වේදිකාවෙන් ඔහු ආරම්භ කරපු ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා ජීවිතය පසුකාලීනව සිනමාවටත් ඊට පස්සේ ටෙලිනාට්‍යයටත් විහිදී ගියා. ඉතින් ඒ අනුව බලනකොට අපිට ශේෂ්ත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ම ඔහුගේ මේ ප්‍රතිභාවන් පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. පසුගිය 8 වෙනිදා හදිසි ඇති වුණු හෘදයාබාධ තත්වයක් මත ඒ මහතා රෝහලට රැගෙන යමින් සිටින අතරතුරදී අවහා ප්‍රාප්ත වුණා. ඉතින් ඒ වෙනුවෙන් ලංකාවේ කලා ශේෂ්ත්‍ර බොහොමයක පිරිස් සන්තාපයට පත් වී සිටින මේ අවස්ථාවේදී SBS සිංහල ගුවන් විදුලියේ විදිහට අපිත් සූදානම් මේ අනභිභවනීය ශ්‍රේෂ්ඨ වූ කලාකරුවාගේ ශ්‍රී ලාංකික කලා ශේෂ්ත්‍රයට සිදු වුණු මෙහෙය, ඒ වගේම මිනිසෙක් විදිහට ඔහු දක්වපු සුහදතාව සහ මානසික ගුණාංග පිළිබඳවත් මතක යවද කරන්න මේ අවස්ථාවේදී. අපි ඇත්තටම මේ සඳහා ආරාධනා කළා ඔබට පුරුදු කෙනෙකුට. ඔබ දන්නවා සිංහල සිනමා වංශ කතාව අපගේ හැම සිකුරාදාම විකාශය වන විශේෂාංගේ. සිංහල සිනමා වංශ කතාවේ නිර්මාතෘවරයා ආචාර්ය නුවන් නානජිත් ඔබට අලුත් කෙනෙක් නෙමෙයි. ඔහු දැන් සම්බන්ධ වෙලා සිටිනවා අපත් සමග මේ පිළිබඳව කතා බහට. ඔහු පුවත්පත් කලාවේදියෙක්, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහටත් කටයුතු කරන. ඊට අමතරව විජය නන්දසිරි මහතා ඇතුළු තවත් බොහෝමයක් කලාකරුවන් සමග සුවිශේෂී වූ සමීප සම්බන්ධතාවක් පවත්වන පුද්ගලයෙක්. ඒ නිසා අපි නුවන්ට ආරාධනා කළා ඒ පිළිබඳව කෙටි සටහනක් අපත් සමග එකතු කරන්න. නුවන්, අයිබෝවන්. ඔව්, හොඳයි. ඇත්තටම මට මේ අවස්ථාවේදී මුලින්ම ඔබෙන් අහන්නට හිතෙන්නේ විජය නන්දසිරි මහතා මොන වගේ රංගදරෙක්ද කියන ප්‍රශ්නය. ඇත්තටම මොන වගේ පෞරුෂයක් උසලාගෙන සිටිය රංග ශිල්පියෙක්ද විජය නන්දසිරි කියලා කියන්නේ?
ඔව්, විජය නන්දසිරි කියන ඒ ප්‍රවීණ රූපණවේදියා මම දකින්නේ වේදිකාව, සිනමාව, ටෙලි නළුව කියන මේ මාධ්‍ය ත්‍රයම එහි එකිනෙකට වෙනස් වූ රංග ස්වභාවයක් පිළිබඳව මනා දැනුවකින්, මනා පරිචයකින්, ඒ පිළිබඳව මනා අධ්‍යක්ෂින් සම්භාරයකින් චරිතාංග රංගනයේ යෙදුණු නළුවෙක් හැටියට. ඇත්තටම ඔහු චරිතාංග නළුවෙක්. ඔහු විවිධ චරිත රඟපෑමේ කුසලතා ඇති නළුවෙක්. සමහර වෙලාවට පෙම්වතාගේ චරිතය, විටෙක දුෂ්ටයාගේ චරිතය, එහෙමත් නැත්නම් විවිධ වෘත්තීන් නියෝජනය වෙන එදිනෙදා සමාජයේ හමුවන විවිධ චරිත, ඒ වගේම පසු කාලයේ ඔහු වඩාත්ම ඉස්මතු වූයේ හාස්‍යෝත්පාදක රංග ශිල්පියෙක් හැටියට. මේ හැම අංශයකටම විහිදුණු පැතිරුණු ප්‍රතිභාවක් තිබුණු කලාකරුවෙක් හැටියටයි මම දකිනවා.
ඔව් නුවන්, අපි මේ විජය නන්දසිරි මහතාගේ වේදිකාව පිළිබඳව කතා බහ කළොතින්, වේදිකාවේ ඔහු දක්වපු ප්‍රතිභාව පිළිබඳව කතා බහ කළොතින් අපගේ ප්‍රේක්ෂකයන්ට හුරුපුරුදු බොහොම අග්‍රගණයේ නාට්‍ය කිහිපයක් තියෙනවා. මනමේ, සිංහබාහු, මහාසාර, එතකොට රත්නාවලී වගේ නාට්‍ය, තවත් බොහෝ නාට්‍යවලට ඔහු මේ ආකාරයෙන් තමන්ගේ ප්‍රතිභාපූර්ණ රංග කෞශල්‍ය මුසු කරනු ලැබුවා. මා කැමති ඇත්තටම වේදිකාව තුළ ඔහු කොයි වගේ නළුවෙක්ද, වේදිකාව හරහා ඔහු ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය ශාස්ත්‍රයට ලබා දුන් මතක සටහන් සහ අවස්ථාවන් මොනවද කියලා දැනගන්න.
ඔව්, ඇත්ත වශයෙන්ම ඔහු ලාබාල කාලෙදිම රංගනයට ඉතාම ප්‍රිය කළ කලාකරුවෙක් බව පේනවා. දැන් ඔහු උපත ලබන්නේ 1947 මැයි 6 වෙනිදා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳලම ඇත්තටම අධ්‍යාපන කටයුතු වලටත් වඩා ඔහුගේ නැඹුරුව රංගනයට යොමු වී ඇති බව පේනවා. මොකද පාසල් නාට්‍ය හරහා තමයි ඔහු ශාස්ත්‍රයට පිවිසෙන්නේ. එතනදී විශේෂයෙන්ම වැදගත් වෙනවා ප්‍රසිද්ධ වේදිකාවට ඔහුගේ ප්‍රවිෂ්ඨ සංතුහන් වෙන්නේ 1966 විදුරදිය කියන නාට්‍ය අමරදාස ගුණවර්ධනයන් නිෂ්පාදනය කළ. මං හිතන්නේ විජය නන්දසිරි කලාකරුවානන්ට මුල්ම යුගයේදී ලැබුණු මහත් භාග්‍යයක් තමයි මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රශස්ත දෘශ්‍ය කාව්‍යන්ට දායක වෙන්නට අවස්ථාව ලැබීම. විශේෂයෙන්ම මනමේ අපේ වේදිකාවේ මුදුන් මල්කඩ වෙච්ච ඒ අග්‍රගණ්‍ය කෘතියේ මනමේ කුමරු හැටියට 1000 වරක් වේදිකාවේ රංගනයේ දෙන්නට ඔහුට භාග්‍ය ලැබුණා. එතනදී දැන් ඔබත් සඳහන් කළා, විශේෂයෙන්ම මහාසාර වැනි කෘති පිළිබඳව, රත්නාවලී වැනි කෘති පිළිබඳව, එතනදී අපට පැහැදිලි මේ ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යවල රඟපාන හැමෝටම බැහැ. මන්ද ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යවල රඟපාන විට ශරීරයේ සුකනම්ය භාවය වගේම ගීත ගායනයේ තියෙන හැකියාවත් විශේෂයෙන්ම කැපිලා පේනවා. ඉතින් විජේනන්ද සිරි කියන ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා වේදිකාවට උචිත කටහඬ සහ ඒ උචිත හැකියාවක් තිබුණු ගායන ශිල්පියෙක් හැටියට ඔහු තමන්ගේ දායකත්වය මේ නාට්‍යවලට ලබා දුන්නා. එතකොටම ඊට සමගාමීව ඔහුට හැකි වෙනවා තාත්තික සම්ප්‍රදායේ නාට්‍යවලට එකසේ තමන්ගේ රූපණ පෞරුෂය විදහ දක්වන්න. විශේෂයෙන්ම ඔහුගේ ඒ දායක වූ නාට්‍ය අතර රංකඳ, විශ්වසුන්දරි, නරියා සහ කේජු, සුභ සහ යස, චිත්‍රාගේ ප්‍රේම කතාව, තාරාවෝ ගිලෙති, ඒකාධිපති, වහලක් නැති ගයක්, තහංචි, සිරිසංගපෝ, බකතපස්, ඒ වගේම හෙන්රි ජයසේනන්ගේ පුවේනි හුණුවටේ කතාව වැනි ප්‍රශස්ත නිර්මාණ, දයනන්ද ගුණවන්තයන්ගේ නරිබෑන, මේ ආදී විවිධ අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨ ගණයේ නාට්‍ය නිර්මාපකයන්ගේ නිර්මාණවල තමන්ගේ රූපණ ප්‍රතිභාව විදහාපාන්නට හැකියාව ලැබෙනවා. ඊට පසු ඔහු නාට්‍ය නිෂ්පාදකවරයෙක් හැටියටත් කුසපභාවතී, වෘෂභරාජ වැනි නිර්මාණ වලින් කැපී පේනවා. මට මතකයි ඔහු කුසපභාවතී නාට්‍යයේ රතන්දර සිරිපරදන, නිමල කොමල, ශෝභමාන රූප විලාසය කියන ගීතය ගායමින් රඟපෑව හැටි. ඇත්ත වශයෙන්ම අර පැරණි කුසපභා කතා ප්‍රවෘත්තියට අලුත් දෘෂ්ටියකින් එය කොයි ආකාරයකට සමකාලීන සමාජයට ගලපන්න පුළුවන් කියන කාරණේ තමයි විජේනන්ද සිරි මේ නාට්‍යයෙන් අත්හදා බැලුවේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඔහුට තව හෝල් රංගහල පදනමින් ශිෂ්‍යත්වයක් ලැබෙනවා 1979 දී යුගොස්ලෝවිකියාවට හා බල්ගේරියාව, සෝවියට් දේශය වගේ රටවල් වලට ගිහිල්ලා මේ නාට්‍යකරණය හදාරන්න. මම හිතන්නේ ඒ ලැබූ අත්දැකීම් ඔහුගේ පසුකාලීන නිර්මාණවලට හොඳින් එකතු වූ බව අපට පැහැදිලි වෙනවා. මම හිතන්නේ වේදිකා නාට්‍ය කලාවට තමයි විශාලම පාඩුව සිදු වුණේ ඔහුගේ අහිමිවීමෙන්. මම දැක්කා මොකද තරුණ නාට්‍යකරුවන් ගණනාවක් එක්ක ඔහු පහුගිය කාලේ වැඩ කළා. මම හිතන්නේ ඔහු මිය යන්න දින කීපයක් තිස්සේ ඉඳලාම මට දැනගන්න ලැබිච්ච විදිහට රෑ දෙගොඩ හරියේ තමයි නිවසට ආවේ. මොකද පිටපළාත්වල නාට්‍ය රංගපාලා ඇතමුන් කියනවා ඒ අධික වෙහෙසත් ඔහුගේ මේ අකල් මරණයට හේතු වුණා කියලා. කෙසේ වෙතත් මම හිතන්නේ නාට්‍ය ශිල්පීන් විශාල වශයෙන් කැළඹීමට පත් වුණා. මොකද ඔහුගේ ඔවුන්ගේ නාට්‍ය ඉදිරියේදී පවත්වාගෙන යන්නේ කොයි ආකාරයකද කියන ගැටලුවට ඔවුන් මුහුණ දීගෙන තිබෙනවා මේ ශෝකයත් සමගම.
හොඳ, එහෙමනම් ඇත්තටම මේ නුවන් ඔබ කලිනුත් මතක් කළා විජේනන්ද සිරි මහතාට විශාල වූ පියවරක් තබන්නට. ඔහුට ඉවහල් වුණේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙන් ඔහු ඉදිරිපත් කරපු රංගන ප්‍රතිභාව කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී එයත් මතක් කරමින්ම මනමේ නාට්‍යයට ඔබ අපි කොයි කවුරුත් හොඳින්ම දන්නා වූ ඒ ශ්‍රේෂ්ඨ ගීතය ඔබ වෙනුවෙන් තිළන කරනවා විජේනන්ද සිරි මහතා ගැයු ගීතේ. ඉන් අනතුරු අපි නැවතත් මේ සාකච්ඡාවට එකතු වෙමු.
ಖಂಡಿತ ವೇ ಹಿರು ರಜಿಂದುಗೆ ಮಂದ ಪಯಿನ್ ಸಂಗಾತ ಖಂಡಿತ ವೇ ಹಿರು ರಜಿಂದುಗೆ
ಸಾಂಗೀತ
ඇත්තටම මට මේ අවස්ථාවේදී මතක් වෙනවා විජේ නන්දසිරි මහතා SBS සිංහල ගුවන්විදුලියට පැමිණුණු අවස්ථාව. වසර 2014 දී විජේ නන්දසිරි මහතා ඇතුළු තවත් කලාකරුවන් කිහිප දෙනෙකු ඕස්ට්‍රේලියාවට පැමිණුණා. විවිධ ප්‍රාන්ත අතර සැරිසරුවා ඔවුන්ගේ නවතම ප්‍රහසරි නාට්‍ය සමගින්, දෙයියොත් දන්නේ නැහැ කියන නාට්‍ය සමගින්, සරත් කුලාංග, මිහිර සිරිතිලක, කුමාර තිරිමාඳුර ඇතුළු පිරිස SBS සිංහල ගුවන්විදුලියට පැමිණුණා විජේ නන්දසිරි මහතා සමගින්. ඒ අවස්ථාවේදී අපි සම්මුඛ සාකච්ඡාවකටත් සම්බන්ධ වුණා. ඔබට අතීතයේ මතක නම් මේ අවස්ථාවත් මතක ඇති. මම ඇත්තටම කැමතියි දැන් මේ අවස්ථාවේදී විජේ නන්දසිරි මහතා අපත් සමග කරපු කතා බහෙන් කොටසක් මේ අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කරන්න. ඔහුගේ කටහඬ සජීවව අහන්නටත් අපිට දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙන්නේ ඔහු අපට ඉතිරි කර දෑ, ඉතිරි කරලා ගිය දෑ පමණයි. ඔහුගේ නාට්‍ය නිර්මාණ, සිනමා නිර්මාණ, ඔහු සම්බන්ධ වුණු සංගීත වැඩසටහන් සහ සම්මුඛ සාකච්ඡා පමණයි අපිට ඉදිරියට ඉතිරි වෙන්නේ. මේ SBS සිංහල ගුවන්විදුලිය සතුව ඔහු සම්බන්ධව තියෙන මතකය. දෙයියොත් දන්නේ නැහැ වේදිකා නාට්‍ය සම්බන්ධව සුහද සාකච්ඡාවකට අපට ඔහුගේ සහයෝගීතාව ලබා දුන්න අවස්ථාවේදී ඔහු කරපු සාකච්ඡාවෙන් කොටසක් මම එහෙමනම් දැන් ඔබට ඉදිරිපත් කරනවා. දැන් ඊළඟට මම යමු එන්න කැමති විජේ නන්දසිරි මහත්මයාට. ආයුබෝවන් විජේ නන්දසිරි.
ආයුබෝවන්.
මං අයියා කියලා කිව්වට කමන්නේ නේද?
කමන්නේ.
වඩාත් කැමති ඇත. හරි, කමක් නෑ. දැන් මේ දැන් මේ ප්‍රහසර නාට්‍ය මේ දෙයියොත් දන්නේ නැ නාට්‍යයට එන්න කලින් මං කැමති ටිකක් ඔබේ අතීතයේ ඔබ වේදිකා නාට්‍යයේ ගත කරපු ඒ චරිත පිළිබඳව ටිකක් මතකය අවදි කරන්න. ඔබ සිංහබාහු, මහාසාර, එතකොට රත්නාවලි වගේ නාට්‍යවල සුවිශේෂී චරිත රඟපෑවා. ඒ කාලේ අපි දැක්කේ නැහැ ප්‍රහසර නළුවෙක් ඔබ තුළ ඉන්නවා. ඔබ තුළ වෙනත් චරිතාංග නළුවෙක් හිටි. ඊට පස්සේ ඔබ කාලෙකට පස්සේ ප්‍රහසර නළුවෙක් විදිහට අපේ ප්‍රේක්ෂකය හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒට ආදරය කරනවා. දිගටම ඔබ ප්‍රහසර නළුවෙක් වෙනවා දකින්න කැමතිද මන් දන්නේ. දිගටම අපි දකින්න ඔබ ප්‍රහසර නළුවෙක් විදිහට. ඔබට මොකද හිතෙන්නේ මේ ප්‍රහසර කලාවේ දිගටම සෑහෙන කාලයක් රැඳී සිටීම පිළිබඳ?
මගේ නාට්‍ය ජීවිතේ දැන් වසර 48ක් වෙනවා. ඉතින් ඇත්තටම දෙල්ටික්ස් කිව්වා වගේ මම පටන් ගත්තේ බොහොම ගැඹුරු නාටක වලින් තමයි. වේදිකා නාට්‍යයෙන් පටන් ගත්තේ. මහාචාර්ය සරත් චන්ද්‍රයන්ගේ මනමේ සිංහබාහු, මම මනමේ නාට්‍යයේ වසර 27ක් මනමේ කුමාර භූමිකාව රඟපෑවා. ඊට පස්සේ මම ටෙලි නාට්‍යවලට තමයි සම්බන්ධ වුණේ. ටෙලි නාට්‍යලින් චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට පස්සේ චිත්‍රපටවලත් එහෙන චිත්‍රපට සංඛ්‍යාව රංගපාල සිකුරු හතේ වැනි චිත්‍රපටයක ඉතාම ප්‍රබල චරිතයක් කළා. ඒකට හොඳම නළුවා සම්මානය හම්බෙලා. ඉතින් ඔවගේ ඇවිල්ලා මේ නෝනාවරණි මහත්තුරු නිසා යස් බොස් කියන චරිත තුළින් තමයි ප්‍රහසනාත්මක නළුවෙක් වශයෙන් දීර්ඝ වශයෙන් ආවේ. ඉතින් මට ඊට පස්සේ ගොඩක් ලැබුණු චරිත ඔක්කොම ප්‍රහසනාත්මක චරිත. අර මනමේ කුමාරයා සමහරලාට මේ යස් බොස් එකේ සෙන්රත් වුණා. ඉතින් ඒ වගේ දේවල් වුණා. ඒවට ජනතාව බොහොම සමීප වුණා මේ ප්‍රහසනා චරිත වලට.
ඔබ කොහොමද හොයාගත්තේ ඔබ තුළ ඉන්න ප්‍රහසන නළුවා?
ඒක මට වේදිකාවෙන් ලැබුණු අත්දැකීමක් තමයි. වේදිකා නාට්‍යවල දැන් සුභසහාය හසරංකන්ද වගේ නාට්‍යවල ප්‍රහසන ගතිය තුනම රඟපෑ චරිතවල. ඉතින් මටම අනන්‍යෝ මම ප්‍රහසන රංගනයක් හදාගත්තා මේ ප්‍රථම නෝනාවරණි මහත්තුරිය තුළේ. ඉතින් ඒක සාර්ථක වුණා. ඊට පස්සේ වෙනස් වෙනස් ප්‍රහසන නාට්‍යවල චරිත නිරූපණය කිරීමෙන් ජනප්‍රිය නළුවා හතර වතාවක්ම සම්මානයට භාජනය වුණා. මම ලබා ගත්තා. එහෙම තමයි මගේ ගමන ආවේ. ඉතින් දැන් මම දෙයියොත් දන්නේ නාට්‍ය සමග මෙල්බන් නුවරට ඇවිල්ලා ඉන්නවා.
මම දැන් ලංකාවේ මේ වෙනකොට තියෙන ප්‍රහසන නාට්‍ය කලාව පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ විජය?
මොකක් කර අටවගන්නේ කර මේ ප්‍රහසනයක් කියන්නේ ජනතාවට යම්කිසි දෙයක් ප්‍රහසනය තුළින්ම ජනතාවට සමීප වෙන්න කතා වස්තුවකුත් තියෙන්න ඕනේ. මං කියන්නේ කතා වස්තුව ගැන. අපි සාමාන්‍යයෙන් රඟපාන්නේ පිටපතක් බලන්නේ නැතුව ආවට ගියාට කවුරු හරි දුන්න පළියට පිටපතක් දුන්නයි කියලා. එහෙම නැත්තම් මේ අවුරුදු 48ක් මට ඉන්නත් බෑ.
දැන් විජය දැන් අවසන් වසරට මම ඔබෙන් මේ ඊළඟ කෙනාට යන්න කලින් අහන්න කැමතියි. දැන් ඔබ කාලයක් තිස්සේ ඉන්නවනේ මේ ප්‍රසර නාට්‍ය කලාවේ. ඔබට හිතනවද ඔබ සතු නියම රංගන කෞශල්‍යයන් ප්‍රසර නාට්‍ය තුලින් විතරක් අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් කියලා? ඔබ දිගට මේක රැඳී සිටීමට හේතුව මොකක්ද? ඔබ ඒකින් තෘප්තිමත්ද? එහෙමත් නැත්නම් ඔබ හිතනවද ඒකට දිගු කාලීන ඉල්ලුමක් තියෙන නිසා ඒක රැඳී සිටීම වඩා හොඳයි කියලා?
ඇත්තටම මම තෘප්තිමත් වෙනවා. මොකද මේ මම මේ නාට්‍යෙ මම අවුරුදු 27ක් මං කිව්වේ එහෙම ගැඹුරු චරිත රංගපෑවා. ඉතින් මේ ප්‍රහසන චරිත රංගපෑම මගේ රංගනයේ තියෙන එක්තරා තවත් ප්‍රතිකඩක් ඉස්සරහට එනවා. මොකද ප්‍රහසනය කියන දේ තමයි අමාරුම දේ රංගපාන්න. නළුවෙකුට මේ ප්‍රති දෙකම කරන්න පුළුවන් නම් ඔහුගේ දක්ෂතාවයන් මතු කරගන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා මේ දිගටම ප්‍රහසනය කරනවා කියන්නේ මේ විවිධ චරිත හම්බ වෙනවනේ. ඒ නිසා ඒව කරගෙන යනවා. ඒ වගේම ගැඹුරු චරිතත් හම්බුනාම තම තද විදිහ නාට්‍යවල මම ගැඹුරු චරිත රංගපාන.
ඉතින් ඔන්න ආකාරයට තමයි වසර 2014 ඔක්තෝබර් මාසයේ ඔහු අපිත් එක්ක සම්බන්ධතාව ඇති කරගත්තේ මේ ඔහුගේ නාට්‍ය පිළිබඳව කතාබහ කරන්න SBS සිංහල මැදිරියට පැමිණිලා. ඇත්තටම අපි එදා හිතුවේ නැහැ තවත් වසර දෙකකටත් වඩා අඩු කාලයක් තුලදී අපිට ඔහු වෙනුවෙන් අනුස්මරණ වැඩසටහනක් සිදු කරන්න සිදු වේවි කියලා ඒ මැදිරිය තුල සිටම. මේක දෛව උපගත සිදුවීමක් ඇත්තටම. ඔහුත් දැන් මේ මොහොතකට කලින් අපිට කලින් සඳහන් කරපු සමුඛ සාකච්ඡාවේදී සඳහන් කළා සිකුරු හතේ කියන චිත්‍රපටය වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා කියලා. ඇත්ත. ඔහු තුල තිබුණු ඒ ප්‍රහසනය වඩා තීව්‍රව ඉස්මතු වුණු අවස්ථාවක් තමයි සිකුරු හතේ චිත්‍රපටය. ඒ චිත්‍රපටයෙන් කොටසක් මම ඇත්තටම මේලඟට ඉදිරිපත් කරන්න කැමති ඔහුගේ සිනමා ජීවිතය පිළිබඳව කතා බහ කරන්න කලින්.
මාව මරන්නේ මොකටද? උඹල මෙරියල්ලකෝ. ඔය අනන්තවල් ලව් කරන ජෝඩු වහා බොන්නේ. කෝචියට පනින්නේ. අම්මේ. අයියෝ. අයියෝ. මංගලජය මොකද උනේ?
හොඳ වෙලාවට සර් ආවේ. තව පොඩ්ඩක් මම මංගලජය නෙමේ. ආව මංගල පරාජය.
අද මොනෝ හරි කාලම ටී එකක් ගහමු.
මං නම් හොඳට කෑවා. සාජන් මහත්තයා කන දෙයක් කන්න.
නගිනවා ජිප් එකට.
අගලක් කතා කරනවා. ඇයි හතලෙව දැන් ගුටි කාපේ කාමද පොලිසියෙන් යන්නේ?
පොලිසියට යන්න නෙමෙයි ඔයි. තේ එකක් බොන්න.
ගහෙන් වැටිච්ච මිනිහටමයි සාජන් මහත්තයාත් අනින්නේ.
ඇත්තටම ඔහු තුළ තිබුණේ ප්‍රහසනය ඉතාමත්ම සුවිශේෂී. අපි ප්‍රහසන නළුව බොහෝ ආකාරයකින් බොහෝ විලාශවලින් දකිනවා. නමුත් ඔහු තුළ තිබුණු මේ ප්‍රහසන නළුව පිළිබඳවත් මම ඊළඟට ටිකක් කතා බහ කරන්න කැමතියි. එවැගේම ඔහුගේ සිනමා ජීවිතයේ තවත් සුවිශේෂී සංදිස්ථාන කිහිපයක් තියෙනවා. තාමත් අපිත් එක්ක ඉන්නවා ආචාර්ය නුවන් නෑනිජිත් මහතා, අභාව ප්‍රාප්ත විජේනන්ද සිරි මහතා පිළිබඳව කතා බහ කරන්නට සූදානමින්. ඇත්තටම නුවන් මම ඊළඟට දැනගන්න කැමති සිනමාව තුළ විජේනන්ද සිරි මහතා පෙන්නපු සුවිශේෂී වූ හැකියාවන් සහ ඔහු සනිටුහන් කරපු සුවිශේෂී වූ මං සලකුණු මොනවාද කියලා.
ඔව් ඇත්තටම මුල් ආරම්භයේදීම ඔහුට ඒ භාග්‍ය ලැබෙනවා. මොකද සතිෂ් චන්ද්‍ර එදිරිසිංහයන් තමයි ඔහු ඉස්සල්ලාම ඇත්තටම සිනමාවට හඳුන්වා දෙන්නේ. පාතරාච්චි කියන සතිෂ් චන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය අත්‍තර මේ නම් ඉතාම සුළු චරිතයක් ප්‍රිස්නිධාරියෙකු ලෙස ඔහු රඟපානවා. ඊට පස්සේ ඔහුට තවත් සුළු චරිතයක් ලැබෙනවා වස්තුව චිත්‍රපටේ. මේ දෙකටම වඩා ඔහු නිරන්තරයෙන් කිව්වේ ඔහු නළුවක උනේ නෑදෑයෝ චිත්‍රපටයෙන් කියලා. ඉතින් එහි කිසියම් ආකාරයක සාධාරණයක් තිබෙනවා. මොකද අර කලින් රඟපෑව චිත්‍රපට දෙකේ තරම් කැපී පෙනෙන චරිත තිබුණේ නැති නිසා නෑදෑයෝ චිත්‍රපටය හරහා KW පෙරේරා තමයි මේ නළුවා කතා නායකයෙක් බවට පත් කරන්නේ අපේ සිනමාවේ. ඒ චිත්‍රපටයේ උපාලි අත්තනායකත් විජේනන්ද සිරිත් කියන මේ චරිත දෙකම ප්‍රධාන නළුවන් හැටියට KW පෙරේරා හඳුන්වලා දෙනවා. මෙහි මහින්ද නැමැති අන්ධ වූ අනුවේදනීය ශෝකාන්ත චරිතයක්. ඉතින් ඇත්තටම චිත්‍රපටයේ වඩාත් ප්‍රේක්ෂකයාගේ අනුකම්පාවට ලක් වෙන්නේ එම චරිතය. ඉතින් ඒ වගේම ඒ හරහා ඌට ලැබුණා TM ජයරත්නයන් ගායනා කළ සනසුම් සුසුමන් පාවීලා සජීවිතේ අමධාරා වැනි ගීත වලට රංගනෙන් දායක වෙන්න. මේ සියලු කරුණු කාරණා එක්ක විජේනන්ද සිරි කියන ඒ සිනමා නළුවා මතුවෙන්නේ නෑදෑයෝ චිත්‍රපටයෙන්. ඊට පසු එතනත් ඔහුට හැකි වෙනවා විවිධ චරිත රඟපාන්න. විශේෂයෙන් ප්‍රධාන කථානායක හැටියට අපිට මතකයි ශ්‍රීපතුල චිත්‍රපටයේ අතුල ගේ චරිතේ රඟපෑව හැටි. ඒකට සසර චිත්‍රපටයේ උපාලි කලින් නොමග ගිය ඉතාම ගුණමක පුද්ගලයෙක් හැටියට රඟපාලා පසු ඔහු වරද තේරුම් ගන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. කවදාත් ප්‍රතිරූපය ගැන හිතලා නෙමෙයි චරිත තෝරා ගත්තේ. සමහර චරිත දුෂ්ටත්වයේ නැඹුරු චරිත. ඒ වගේම ඔහු ප්‍රධාන චරිත රංගපෑවා මගේ අම්මා, ඇය වැද්ද, ඔබ කියන රන්මලීගේ වාසනාව, සුදු මාමා, දූ දරුවෝ වගේ චිත්‍රපටවල. කිංගන කොල්ලා චිත්‍රපටයේ ඔහු දුෂ්ට චරිතයක් රඟපෑවේ රොනල් ජයරත්න නමින්. මම හිතන ප්‍රේක්ෂකයෝ දන්නවා ඩබ්ලිව් සිල්වා මහත්තයාගේ නම කතාව කියවපු පාඨකයෝ දන්නවා මේ චරිතයේ කොයි ආකාරයටද මෙහි ප්‍රධාන චරිතය සමග ගැටෙන්නේ කියලා. ඊළඟට බංගාලි වලලු චිත්‍රපටයේ කපිල නැමැති දුෂ්ට චරිතය කළේ ඇත්තට මෙය සේරි වාණිජ ජාතක ඇසුරෙන් හදපු චිත්‍රපටයක්. එහි දේවදත්තගේ කොටස තමයි මේ කපිල නමින් එන්නේ. මොකද බංගාලි වලලු චිරන්තන සාහිත්‍යයේන ජාතක කතාව වර්තමාන සමාජයට ගලපන්න ගත්ත උත්සාහයක් නිසා. ඒ වගේම යස ඉසුරු චිත්‍රපටයේ අජිත් ලෙස ඔහු මවන දුෂ්ට චරිතය සමග පෙම්වතියව නාත කළා, බේරී යන්නට උත්සාහ කළා, අවසානයේදී පෙම්වතියගේ සොහොයුරාගෙන් මැරුම් කන විදිහේ චරිතයක්. ඒ වගේම සඳකට පහන චිත්‍රපටයේ ඔහු කළේ දුෂ්ට චරිතයක්. මේ ආදී වශයෙන් ඔහු විවිධ චරිතාංග රංගනයෙන් දායක වෙලා පසු කාලීනව ඔහු අර හාස්‍යෝත්පාදක නිර්මාණවලට නැඹුරු වෙද්දී තාම විශිෂ්ට ගණයේ චරිතයක් රඟපෑවා. ඒත් වශයෙන් මම දකින්නේ ලංකාවේ බිහි වූ විශිෂ්ට හාස්‍යෝත්පාදක චරිත අල්පේන් එකක් හැටියට මම නිර්භයව හඳුන්වනවා. සිකුරු හතේ චිත්‍රපටයේ ජයමංගලගේ චරිතය ඔහු එහි ආත්මේ ජීවේ බවට පත් වෙනවා. මෑත කාලේ නරඹපු ඉතාම වටිනා හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. මොකද පහුගිය කාලේ හාස්‍යෝත්පාදක නමින් පැමිණි බොහෝ චිත්‍රපට ඇත්ත වශයෙන්ම මේ ප්‍රේක්ෂකයන් බොහොම ආයාසයක් ගන්න සිද්ධ වුණා හිනා වෙන්න. ඇත්තට මේවට හිනා පියාට වඩා ඇති වුණේ අනුකම්පාවක්. ඉතින් එවැනි අවරගණයේ චිත්‍රපටත් අතර සිකුරු හතේ වැනි සැබෑ හාස්‍ය මතු කරන චිත්‍රපටවලින් මම හිතන්නේ ගිරිරාජ් කෞශල්‍ය වැනි නිර්මාණකරුවන්ගේ චිත්‍රපට හරහා යම් ආකාරයකින් ඔහුගේ ඒ කුසලතාව වඩාත් මෝහත් වුණා කියලා මට හිතෙනවා. ඒ වගේම සමහර තැන්වලදී අවරගණයේ නිර්මාණවලට දායක වෙන්නට ගිය නිසා කුසලතාව අපතේ ගිය තැනුත් තිබුණු බව මට මතකයි. ඉතින් එයට අපිට දොස් කියන්න බෑ. මොකද වෘත්තීය නළුවන්ට එවැනි අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. සුහද කොකා, කිංග් හන්ටර් වගේ චිත්‍රපටවලින් ඔහුගේ ප්‍රතිරූපය රැකගෙන බොහෝ තමන්ගේ හාස්‍යෝත්පාදක හැකියාවන් ඉදිරිපත් කරන්නට හැකි වුණා කියලායි මම විශ්වාස කරන්නේ.
ඔව්, ඇත්තටම ඔබ සඳහන් කරපු ආකාරයෙන් නුවන් දැන් සිනමාවෙන් ඊට පස්සේ ඔහු ටික ටික ඒ චරිතාංග නළු ප්‍රතිරූපයෙන් ඔබට ගිහිල්ලා ප්‍රහසනය පැත්තට නැඹුරු වෙන ඒ අවධියේදී අපිට මතකයි මේ පුංචි තිරයටත් ඔහු වඩාත්ම නැඹුරුතාවක් දැක්වුවේ මේ ප්‍රහසන නිර්මාණ හරහා. අපි මෑත කාල සීමාවේදී සලකා බැලුවොත් එහෙම. ඔබ මොකක් දකින්නේ ඔහු සතුව තියෙන මේ විවිධ රංගන ප්‍රතිභාවන් පිළිබඳව? වරක ඔහු ඉතාමත්ම හොඳ විශිෂ්ට ගණයේ චරිතාංග නළුවෙක්, වරක ඔහු ප්‍රහසනය කියන ඒ රසය දනවන තවත් එක්තරා ආකාරයක නළුවෙක්. ඔහු මේ විවිධ කෝණයන් අතර සැරිසරුවා. ඔබ දකින්නේ කොහොමද ඔහුගේ මේ හැකියාව?
ඔව්, ඇත්තටම ඔහු ඔප්පු කළා ඔහුගේ මේ රංගන ප්‍රාසය. ඒ වගේම මම මගෙන් ඇහුවොත් කෙනෙක් මෙතුමාගේ දකින විශේෂත්වය මොකක්ද කියලා මේ රංගනයේදී මම දකින ආකාරයට අතිශයින්ම ශිථිලකරණයට ලක් වෙච්ච, ඉංග්‍රීසියෙන් කියනවා රිලැක්සේෂන් කියලා කියනවා. ඒ කියන්නේ ඉතරම්ම මේ රිලැක්ස් හේට රඟපෑව නළුවෝ ඉන්නේ ලංකාවේ හරි ටික දෙනයි. කැමරාව ඉස්සරහා ගොඩක් දෙනෙක් ඒ හැකියාව තිබ්බත් සමහර අය යම් ආකාරයකින් මේ එහි බලපෑමට ලක් වෙලා ඒ අය යම් විදිහකින් තමන්ගේ සිරුරේ හැසිරීම් රටාවට අංගික අභිනයට බලපාන ආකාරයක් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ සමහර අතිදක්ෂ නළුවන්ට පවා මේ ගැටලුවට මුහුණ පාලා තියෙනවා. නමුත් කැමරාව ඉදිරියේ පුදුමාකාර ඒ ශිතිලකරණයකින් රිලැක්ස් විදිහට රඟපාන්න පුළුවන් නළුවෙක් හැටියට මම එතුමාව දකිනවා. හැබැයි මම හිතනවා එක්තරා විදිහකදී ඔහුගේ ප්‍රතිභාව අපතේ ගියාද කියලා. මොකද අර චරිතාංග නළුවාව පසෙකට ගිහිල්ලා ඊට පස්සේ හාස්‍යෝත්පාදක රංගනයට බොහෝ අවසාන කාලයේ කොටු වුණාද කියන හැඟීමක් මට එනවා. මොකද ජෝබේ වික්‍රම වගේ රංග ශිල්පීන් පසුව හාස්‍යයේ ඉඳලා චරිතාංග රංගනයට ඇවිල්ලා ඒ හැමදේම සමබර කරගත්තා. නමුත් විජේනන්ද සිරි කියන කලාකරුවා අවසානයේදී හාස්‍යයේ හිම ගුදුරක් වුණාද කියලා හිතෙනවා අර අනෙකුත් චරිත දිහා බලද්දී. සමහර වෙලාවට ටෙලි මාධ්‍යයේදී මම දැකලා තියෙනවා සමහර එක දීර්ඝ නාට්‍යවලදී ඔහු එකාකාරී ආකාරයට ඔහුගේ ඒ රංගනය කොටු කරමින් යන ස්වභාවයක් තිබුණා. සහ ඒ කතාවල තිබෙන අභව්‍ය බව සහ එහි තිබෙන සමහර ග්‍රාම්‍ය හාස්‍ය නිසා සමහර විට මේ නළුවාට අසාධාරණයක් වෙච්ච තැන් තිබුණා කියන එකයි මගේ හැඟීම.
හොඳයි නුවන්, අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු විජේනන්ද සිරි කලාකරුවන්ගේ අභාවය ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රයට කොයි වගේ අඩුවක්ද ඉතිරි කරලා ගියේ, කොයි වගේ හිඩසක්ද ඔහු තියලා ගියේ කියන කාරණාව සම්බන්ධයෙන්?
ඉතාම පැහැදිලි, ඉතාම පැහැදිලි. මොකද අර මම කිව්වේ ඒකයි. දැන් ගොඩාක් හාස්‍ය ගැනම අපි කතා කරන්නේ, හාස්‍ය පැත්ත ගත්තහම ඔහුගේ ඒ මට්ටමට, ඒ කියන්නේ ඔහුගේ අර අපි කියන්නේ සීරියස් කොමඩි, බරපතල හාස්‍යයක්, විශේෂයෙන්ම චාලි චැප්ලින්, ජෝබ් වික්‍රම, රාජ් කපූර් කමල් හසන්ගේ සමහර චිත්‍රපටවලින් මතුවෙච්ච ඒ ගැඹුරු හාස්‍ය රඟපාන්න පුළුවන් නළුව අපේ රටේ නැති තරම්. හාස්‍ය චරිත රඟපාන්න ඕනෑ තරම් නළුවෝ ඉන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම සතර අභිනය මනාව භාවිතා කරමින්, පරිකල්පනය පාවිච්චි කරමින්, ශරීරය ශිතිලකරණයට ලක් කරමින්, සුඛනම්ය ආකාරයට භාවිත කරමින් මේ හැම ගැඹුරු රංග සිද්ධාන්ත එක්ක බලද්දි ඔහු හිටියේ ඉදිරියේම ප්‍රමුඛ ස්ථානයක හිටියේ හාස්‍ය උත්පාදක සංගමයේද. විශේෂයෙන්ම මට මතකන ඊට සමගාමීව ජයලත් මනෝරත්න වැනි ශිල්පියෙක්ගෙන් මතුවෙන ඒ ගැඹුරු උසස් හාස්‍යටි එවැනි ප්‍රතිභාපූර්ණ ඉහළ තලයේ ප්‍රශස්ත නළුවන් අතර ඉන්න පුළුවන් සහ ඉන්න හැකියාව තිබුණු නළුවෙක්. ඉතින් මම හිතනවා ඒ හිඩස සෑහෙන කාලයක් යනකල් අපට පියව ගන්න බැරි වෙයි. බොහොම ටික දෙනයි තව ඒ මට්ටමේ රංග ශිල්පීන් අපට සිටින්නේ. අනෙක් කාරණේ තමයි මාධ්‍ය තුනට ඒ මාධ්‍ය තුනේ සුවිශේෂතා අනුව රංගනය භාවිත කරන නළුවරු පරිහිඟයි. දැන් ගොඩක් අය අපි දැකලා වේදිකාවේ රඟපාන විදිහටම සිනමාවේ රඟපානවා. ඉතින් ඒක සෑහෙන ගැටලුවක්. එනමුත් එසේ නොවි ඒ මාධ්‍ය තුනේ රංගනයේ තුල තිබෙන සියුම් වෙනස්කම් උපයෝගී කරගෙන රඟපාන්න පුළුවන්, ගීත ගයන්න පුළුවන් මේ හැකියාවන් ගොඩක් තිබුණු ශිල්පියෙක්ගේ අහිමි වීමක්. ඉතින් මම හිතන්නේ සෑහෙන පාඩුවක් ඔහුගේ මේ වියෝව.
හොඳයි, සම්මානනීය කලාශිල්පී විජේ නන්දසිරි මහතාගේ අභාවය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෙනෙන මේ සමරු වැඩසටහනට ඔබ සතුව තියෙන අත්දැකීම් සහ විජේ නන්දසිරි කලාකරුවාණන් ඔබ දකින ආකාරය සම්බන්ධව තොරතුරු කියනට අපත් සමග සම්බන්ධ වුණු ආචාර්ය නුවන් ආනිජිත් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කලාමාධ්‍ය කියන්නේත් මාධ්‍යයක්, ජනමාධ්‍ය කියන්නේත් මාධ්‍යයක්. ඔබ සිටිනේ පුවත්පත් කලාමාධ්‍ය. ඉතින් මේ කොයි මාධ්‍යයක නියලී සිටියත් මහජනතාවත් එක්ක ගනුදෙනු කරන පිරිස් තමයි මාධ්‍යකරුවන් කියලා කියන්නේ. ඉතින් මම අවසන් වශයෙන් ඔබට ආරාධනා කර සිටිනවා විජේ නන්දසිරි කලාකරුවාණන්ගේ අභාවය වෙනුවෙන් ඔබට යම් කිසි වූ සුවිශේෂ සටහනක් එකතු කරන්න තියෙනවා නම් මේ වැඩසටහනට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න.
ඔව්, ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ හරිම වැදගත්. මොකද මේ සෑම කලාකරුවෙක්ම මම අඳුනගන්නේ කුඩා කාලේදී. මං හිතන්නේ ඒක මගේ ජීවිතේ ලැබිච්ච ලොකු භාග්යක්. මොකද මගේ මව සහ පියා මේ රටේ කලා ශිෂ්ට දෙකක සක්‍රියව දායක වූ දෙදෙනෙක්. ඉතින් මේ හැම දෙනාම මේ ප්‍රවීණ කලාකරුවන් බහුතරය පාහේ මා කුඩා කාලේ වඩාගෙන හුරතල් කරලා තියෙනවා. ඉතින් පසුපසට විජේ නන්දසිරි කියන කලාකරුවා ඉස්සෙල්ලා අඳුරගන්නේ මම ආදරෙන් කතා කරේ විජේ අංකල් කියලා මගේ පොඩි කාලේ. මොකද මගේ තාත්තයි එතුමා එක වයසේ. මට ඒ පැත්තේ මට හිතෙනවා මම ඊටාම කුඩා කාලේ ඉඳලා ඔහුව දැක්කා. ඔහු මාලිගාවත්ත මහල් නිවාසේ වාසය කරපු කාලේ අපි නිතර හමු වුණා. එතුමා අපේ නිවසට ආවා. අපි එතකොට දෙමටගොඩ මහල් නිවාසේ වාසය කරේ. අපි එහෙ ප්‍රියසාදවලට සහභාගී වෙනවා. ඉතින් ඔහු ඉතාම ධෛර්යයෙන් උත්සාහයෙන් ජීවිතේ ගොඩනගපු නළුවෙක් හැටියට මම S2 ඒ දැකපු අපි ඇසුරු කරපු අවුරුදු 30 ගානකට වැඩි කාලවකවානුවේ මාදුටු දෙත් එක්ක ඉතින් මට ඇත්ත වශයෙන්ම පෞද්ගලික ජීවිතෙත් හිතවත් බොහොම සමීප වැඩිහිටියෙක් අහිමි වුණා කියන හැඟීම මා තුළ ඇති කරනවා.
හොඳයි, අපි එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අභහා ප්‍රාප්ත විජේ නන්දසිරි කලාකරුවාණන් වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෙනාපු විශේෂ සමරු වැඩසටහනට අදහස් පළ කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව මාධ්‍යවේදී කථිකාචාර්ය ආචාර්ය නුවන් නානිජිත් ඔබට බොහොම ස්තුතියි. අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස් භාගයේදී ප්‍රවීණ රංගතර විජේ නන්දසිරි මහතාගේ අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. SBS සිංහල ගුවන්විදුලිය විජේ නන්දසිරි කලාකරුවාගේ අභාවය වෙනුවෙන් සාතිශය සංවේගයේ පළකොට සිටින අතර එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අපි මේ අවසන් කරන්නේ විජේ නන්දසිරි කලාකරුවා කුස පබාවතී නාට්‍යයට ගැයූ මේ ගීතයත් සමගින්.
ගතදර සිරි පරදන නිමල කොමල සෝභමාන රූප විලාසේ ගතදර සිරි පරදන නිමල කොමල සෝභමාන රූප විලාසේ සුරගුරු කුස පරදා සුරගුරු කුස පරදා රෝකරවන එතර දකි විසල් පජලාසේ ගතදර සිරි පරදන නිමල කොමල සෝභමාන රූප විලාසේ යෞවනියෝරවටති රූපේ ඔපේටා යෞවනියෝරවටති රූපේ ඔපේටා යෞවනියෝරවටේ ඔපේටා යෞවනියෝරවටේ යෞවනියෝරවටේ විරූපේ රූපේ ඔපේටා යෞවනියෝරවටේ
මාධවියෝ කුමටද රූප නෙලන්තා මාධවියෝ කුමටද රූප නෙලන්තා රූප නෙලන්තා 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 රතදර සිරි පරදල නිමල කොමල සෝභමාන රූප විලාසේ රතදර සිරි පරදල නිමල කොමල සෝභමාන රූප විලාසේ බබවතරුව බබලේ ගිනි සෙලුසේමා රූබරියන් අතරේ මෙපුරේ බොමා බබවතරුව බබලේ ගිනි සෙලුසේමා මගේ හදවත ගිනි ඇවිලත දැක ඇගේ වද සැනසෙන්නා රතදර සිරි පරදන නිමල කොමල සෝභමාන රූප විලාසේ රතදර සිරි පරදන නිමල කොමල සෝභමාන රූප විලාසේ සුරගුරු කුස පරදා සුරගුරු කුස පරදා රූප රවණ එතර දකිමි සිල්ප ජලාසේ රතදර සිරි පරදන නිමල කොමල සෝභමාන රූප විලාසේ
SBS සිංහල වෙබ්අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ්අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.